වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නය තමින්ද විජේසිරි මැතිතුමා
absent
ආචාර්ය හර්ෂෙන් සිල්ලා මැතිතුමා
absent
අමර කීච අතුකෝරණ මැතිතුමා
මම අහනවා ගල් කතා නැගතුමනි
ප්‍රවාහන මැතිතුමා
අරු කතානායකතුමනි සති දෙකක කාලයක් ඉල්ලා සිටනා ගරු අමරකීර්ති අතුකොල්ල ගරු මන්ත්‍රීමාගේ ප්‍රශ්නෙට උත්තර දීම සඳහා
ගරු මනුෂ්‍ය නානායක්කාර මැතිතුමා රෝහණ දිසානායක මැතිතුමා
මම අහනවා ගරු කතානායකතුමනි
කෘෂිකර්ම මැතිතුමා උත්තර දෙන්න
ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නය පිළිතුර ලෝක බැංකුව ආධාරය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශ යටතේ කෘෂිකර්මාංශයේ නවීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. එම කෘෂිකර්මාංශයේ නවීකරණ ව්‍යාපෘතියේ දෙවැනි සංරචකය වන අතර පළමු වන සංරචකයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ යටතේ පැවැත්වේ. දෙක සංචරක එක සඳහා වෙන්කළු මුදල USD 105.61 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ යටතේ සංරක්ෂක දෙක සඳහා වෙන්නු මුදල USD 64.23 කෘෂිකර්ම අමාත්‍යාංශ යටතේ මුළු ව්‍යාපෘතියට වෙන්කළ මුදල US 1,164.84 ඇමනුම මේක ඉදිරිපත් කරලා තියෙනවා මම ගරු මන්ත්‍රීට දෙන්නම්. දෙවැනි ප්‍රශ්නය නියම ව්‍යාපෘති 48 නියම ව්‍යාපෘති ප්‍රදේශවල යටිතල පහසුකම් යටතේ ක්‍රියාකාරකම් 111 නියම ව්‍යාපෘති වලට අදාළ ගොවිධාරිත සංවර්ධන පුහුණු වැඩසටහන් කෘෂිකර්මික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ පර්යේෂණ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලද ස්ථාන නම් කවරේද? උතුරු පළාත, නැගෙනහිර පළාත, උතුරුමැද පළාත, මධ්‍යම පළාත, ඌව පළාත. ඊළඟ ප්‍රශ්නයට මුළු ව්‍යාපෘති සංඛ්‍යාව අපි අමනලා තියෙනවා. මේ පිළිබඳව ඊළඟ ප්‍රශ්නය නියම ව්‍යාපෘති වල ප්‍රගතිය මේක ලොකු ලේඛනයක් කරු මන්ත්‍රීතුමා මම මේක අමනලා තියෙනවා. එම වැඩසටහන යටතේ අනාගත සැලසුම් කවරේ දැන්නේ කියලාද අන්තර්ජාතික සේවා සැපයුම් කරු සමග නව්‍ය තාක්ෂණය හඳුන්වා දුන් භෝග වර්ග කීපයක් අගේ එකතු කිරීමට කටයුතු කරමින් අන්තර්ජාතික වෙළඳපොළ දක්වා වැඩිදියුණු කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන අතර ඇමනුම 7.1 ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර ඒ සඳහන් ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරනු ලැබේ. අවසානයේදී අදාළ නොවේ.
ආයකතුමනි ගරු අමාත්‍යතුමනි මේ ව්‍යාපෘතිය මාතරේ දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වීමේදී ගරු අමාත්‍යතුමනි අපිට දැනෙන්නේ නැහැ මේ වැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන බවක් ලෝක බැංකුව ආධාරය යටතේ. ඔබතුමා වෙනත් ව්‍යාපෘති කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඔබතුමා ගැන අපි සතුටු වෙනවා. ඔබතුමා බොහෝ ක්‍රියාශීලීව මෙම කාර්යභාරය සඳහා වගකීම ඉෂ්ට කරන්න කටයුතු කරනවා. හැබැයි මේ ලෝක බැංකුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මේක කීප දෙනෙක් අතරේ විදිල යන තත්ත්වය. මම මේ අදහස් කරන්නේ මේක ඒ යුගයේදී ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය 2000 අවුරුද්දේ කීප දෙනෙක් විතරක් අතර මේක විදිල යනවා. මේකේ අදාළ බලාපොරොත්තු අදාළ ඉලක්ක වලට ළඟා වීමේදී මම හිතන්නේ ඒ තත්ත්වය මාතරේදී ඈත් වෙලා තියෙනවා අපෙන්. විශේෂයෙන් කෘෂිකාර්මික ගොවීන් නගා සිටීම සඳහා එවැගේම අපි දැක්කා මේ ව්‍යාපෘතියේදී ග්‍රීන් හවුසස් වගේ දේවල් පාපොලින් මේවා ලබා දීමේදී මම හිතන්නේ අදාළ ඉලක්ක ලබා වුණ මම ඉල්ලීමක් කරා ගරු ඇමතුමනි එක වෙලාවක ආදර්ශ ග්‍රීන් හවුස් එකක් මාතලේ ශිෂ්‍යාවන්ට කෘෂිකර්මය පිළිබඳව බොහොම උනන්දුවක් දක්වන කොහේ හරි තැනක ලබා දෙන්න කියලා අඩුගානේ ඒ ටිකවත් ලබා දෙන්න ඔවුන් කටයුතු කළේ නැහැ. කපලා තියෙනවා දඹුල්ල ගලේවල ප්‍රදේශයේ විතරක් පෞද්ගලික ඒ කට්ටගේ පෞද්ගලික හිතවතුන් එක්ක අම්මා කාර්යක වැඩකට කරපු ආකාරයක් අපි දැක්කා ගරු ඇමතුමනි.
ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා මම හිතන්නේ ඔබතුමා මේ කියන්නේ අලුත් ව්‍යාපෘතිය පිළිබඳ මේ 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 ප්‍රොජෙක්ට් එක නෙවෙයි ඒක තාම අපි ක්‍රියාත්මක කරේ නැහැ. මේ අපි මේ ඔබතුමා කියන නවීකරණ ව්‍යාපෘති යටතේ ඔබතුමා කියන එක හරි මේකේ පළවෙනි එක වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ යටතේ තිබුණා ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියේ ඍජුව ආධාර දෙන්න පුළුවන් ඔය කියන ටනල් හදන්න ග්‍රීන් සවුන්ස් හදන්න ව්‍යාපෘති හදන්න. ඒක පහුගේ රජයේ දයාගමගේ ඇමතිවරයාට තමයි තිබුණේ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ මල්ලිගේ ප්‍රෙස් එකටත් ඒකේ සල්ලි දීලා තිබුණා. ඉතින් ඒක දේශපාලනීකරණය කරලා පුද්ගලයෝ ඉලක්ක කරගෙන ආධාර දුන්නා ඔබතුමා කියන එක හරි. හැබැයි දැන් ඒකේ අවසාන අධ්‍යයනයේ තමයි රමේෂ් මැතිරණ ඇමතුමාට එක හම්බ වෙලා තියෙන්නේ. දැන් ඒක නිවැරදි කරා. හැබැයි අපේ අමාත්‍යංශයේ තියෙන නව්‍යකරණ ව්‍යාපෘතියේ එහෙම ඍජුව එහෙම දෙන ක්‍රමවේදයක් නැහැ ඔබතුමාට. මම මුළු දිස්ත්‍රික්කයේම මෙතන සම්පූර්ණ මේ මේ ඔබතුමාට පේනවා මේ ලොකු ෆයිල් එකක් පිටු ගණනාවක් මේකේ වාර්තාව ඔබතුමාට දෙනවා. අපි මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ කීපයක් හඳුරගෙන තමයි කරන්නේ ගරු මන්ත්‍රීතුමා. අපි භෝග තමයි අඳුරගෙන කරන්නේ. ඒ භෝග කීපයක් අපි මිරිස් වගාව ඒ වගේ දේවල් තමයි ව්‍යාප්ත කරන්න කටයුතු කරන්නේ. ගොවීන් හඳුරාගෙන ගොවීන්ට අවශ්‍ය ස්ප්‍රින්ග්ලර් සිස්ටම් දෙන ඔබතුමා ඔය කියන විදිහට මට හරි තොරතුරු දුන්නොත් මම මේක අනිවාර්යෙන් හොයලා බලනවා. මේ ව්‍යාපෘති ඉතාම හොඳ ව්‍යාපෘතියක්. මේකේ අපි ගත්තදී ඔබතුමාට අපේ රටට අවශ්‍ය මිරිස් බීජ ටික ඒ වගේම දඹුල්ලේ ලූණු බීජ ටික හදන්න අපේ ප්‍රමිත තෙන්නකෝන් මන්ත්‍රීතුමා ඉන්නෝ නම් කියයි ලංකාවටම අවශ්‍ය ලූණු බීජ හදන්නේ මේ ව්‍යාපෘතියෙන්. ලංකාවටම අවශ්‍ය මිරිස් බීජ හදන්නේ මේ ව්‍යාපෘතියෙන්. ලංකාවටම අවශ්‍ය අල බීජ ටික හදන්නේ මේ ව්‍යාපෘතියෙන්. ඒ නිසා මේ ව්‍යාපෘතිය ඉතාම හොඳින් සිද්ධ වෙනවා. චන්සේන ඇමතුමා, දුමින්ද ඇමතුමාත් ඉන්නවා, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිරිස් වගාව සේමසිංහ ඇමතුමා ඉන්නවා. මෙතුමලා දන්නවා විශාල වැඩ කොටසක් වෙනවා. හැබැයි මාතලේ දිස්ත්‍රික්කයේම අඩුපාඩුවක් වැඩි තියෙනවා නම් කිව්වොත් අනිවාර්යෙන් මම ඒක ගැන හොයලා බලලා නිවැරදි කරන්න කරු මන්තුමා.
ගරු ඇමතුමනි, ඔබතුමාගෙන් මට උත්තරේ ලැබුණා. මොකද පහුගිය අන්තිම කාලෙදී දේශපාලන වශයෙන් තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා තියෙන්නේ. දේශපාලන වටපත් වෙලා ඒ අදාළ හිටපු අයගේ කීප දෙනෙක් මේක ප්‍රතිලාභ ලබන පිළිසම්බර පත් වෙලා තිනවා. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ බීජ නිෂ්පාදනයේදී මිරිස් බීජ ඒ වගේම තක්කාලි විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අපි ලබා දෙන්න පුළුවන් ලුණු මේවා ලබා දීමේදී ඉදිරියේදී මේ කෘෂිකාර්මික වශයෙන් මාතලේ දිස්ත්‍රික්කයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට විශේෂයෙන් බීජ නිෂ්පාදනයේදී ප්‍රධාන ලබා දීලා ඒ වගේම ග්‍රීන් හවුසස් වගේ ආදර්ශ ස්ථාන කීපයක් නිම කළා. මේ කටයුතු ක්‍රියාත්මක කරන ඔබතුමාගෙන් කටයුතු කරන්නයි කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ගරු මන්ත්‍රීතුමා, අපි මම ඔබතුමාට කිව්වේ මධ්‍යම පළාත අපි හඳුරාගත්තා අපේ රටට වැඩිම ආනයනය කරන භෝග වල බීජ නිෂ්පාදනය කරන පළාත හැටියට මධ්‍යම පළාත මම. ඒ අනුව අපි නුවරලේ දිස්ත්‍රික්කයේ අල බීජ සඳහාත්, මහනුවර දිස්ත්‍රික්කයේ මිරිස් බීජ සඳහාත්, මාතලේ දිස්ත්‍රික්කයේ ලූණු බීජ සඳහාත්, ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ දඹුල් ආසනේ මට මතක නැහැ ගම ප්‍රමිත මන්ත්‍රීතුමා මෙතන නැහැ, ඒ අපි තෝරාගත්තා. තෝරාගෙන තනිකරම බීජ නිෂ්පාදනය මාතලේ දිස්ත්‍රික්කයට දීලා තියෙන සම්පූර්ණයෙන් රටට අවශ්‍ය ලුණු බීජ නිෂ්පාද දිගම්පතන ගම දිගම්පතන ඔබතුමා දන්නවා. ඒ දිගම්පතන ගම තමයි අපි ගරු මන්ත්‍රීතුමා එක ගොවියෙකුට ලක්ෂ 25ක් ආධාර දුන්නා. ණය නෙවෙයි 100%ක් ආධාර. ඒ නිසා අපි ඒ කටයුතු කරගෙන යනවා. අපි තක්කාලි බීජ සම්බන්ධිනුත් ඔබතුමා කියන එක මම සම්බන්ධයෙන් මේ පිළිබඳ අවධානය යොමු කරන්නම්. අපි අනිවාර්යෙන් ඔබතුමාව සම්බන්ධ කරගෙන මාතලේ දිස්ත්‍රික්කයේ යම් වැඩසටහනකට මම මැදිහත් වෙන්නම්.
විශේෂයෙන් ගරු ඇමතුමනි, ඔබතුමාගේ වැඩපිළිවෙළ පිළිබඳව අපි සතුටු වෙනවා, ඉස්සරහට වෙනවා. විශේෂයෙන් කුරක්කම් දැන් ඒ කාලේ අපි කුරක්කම් පිළිබඳව ලංකාවේ අපිට ගැටලුවක් තියෙනවා. ඒ යුගයේදී හේන් වල තමයි කුරක්කම් නිෂ්පාදනය කළේ. හැබැයි අද මාතලේ දිස්ත්‍රික්කයේ කුඹුරු වී ගොවිතැන නොකරන කුඹුරු වල ඒ කුරක්කම් ඉතාම මනාවට නිෂ්පාදනය කරන්න විශාල වශයෙන් දහස් ගණන් වශයෙන් කිලෝ බුසල් දහස් ගණන් වශයෙන් කටයුතු කරගෙන යනවා. ඒකේ හොඳ ප්‍රවණතාවයක් අපිට දකින්න, හොඳ ප්‍රතිඵල අපිට ලැබිලා තියෙනවා. මම හිතන්නේ කුරක්කම් නිෂ්පාදනය කිරීම සඳහා මහකන්නේදී අලකන්නේදී වැඩ නොකරන කුඹුරු බඩ කුඹුරු යොදාගන්නේ කියන ඉල්ලීම මම ඔබතුමන් කරනවා. ඒකේ අත්දැකීම් තියෙනවා. මම හිතන්නේ කෘෂිකර්ම ශ්‍රේෂ්ත්‍රයේ ඉන්න අය මාතලේ දිස්ත්‍රික්කයේ ඉතාම හොඳින් මේ පිළිබඳව අවබෝධයක් ලබාගෙන තියෙනවා.
ඔබතුමාගේ කාරණය පිළිබඳ අනිවාර්යෙන් අවධානය යොමු කරන්නම්. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ කාරණයට අමතරව මේ පාර්ලිමේන්තුවේ මේ කැන්ටිමදම් පරීක්ෂා කරද්දී විපක්ෂයේ මන්ත්‍රීවරු දැනට 34 දෙනෙක් උදේට කාලාද? අද උදේට 34 දෙනෙක් කාලා තියෙනවා. අනුර කුමාර දිසානායක මහත්තයයි අපේ හේරත් ඇමතුමත් ඉදියා කණ්ඩ නැතුව ඒ දෙන්නත් ගිහිල්ලා දැන් කන්න ගියා. ඒ නිසා එතකොට 30කට ආසන්න ප්‍රමාණයක් අද උදේට කාලා තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ. අද අනුර දිසානායක මහත්තයා උත්සාහ කරා මේ පාර්ලිමේන්තුවේ රටට පණිවිඩයක් දෙන්න එතුමා උත්සාහ කරේ මේ කවුරුත් නැහැ කියලා. ඉතින් ඒ නිසා එහෙම කිසිම දෙයක් නැහැ පාර්ලිමේන්තුවේ කවුරුත් නැති අන්න ඕක තමයි අපිටත් අවශ්‍යතාවය තිබුණේ. ඔන්න ඔහම එන්න. ඉතින් ඒ නිසා කෑවේ නැති කතාවක් නැහැ. කට්ටිය කෑවා, කට්ටිය කන්නවා, පාර්ලිමේන්තුවේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මුලස්සනේ පොඩ්ඩක් අහන්නකෝ. මම නෑ ඔයාට කලින් මට කියන්න දෙන්න. මමනේ කතා කරන්නේ. ඉතින් ඉතින් පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ අයිතුමාට පොයින්ට් ඔෆ් ඕඩර් දෙන්නකෝ සර්. අයිතුමාට දෙන්නකෝ පොයින්ට් ඔෆ් ඕඩර්.
පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ගන්න. කතානායකතුමනි මේක තමයි ප්‍රශ්නේ. මේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා තමන්ගේ හිතට එන හිතලු ඔහේ කියවන අමාත්‍යවරයෙක් බවට පත් වෙලා තිබෙනවා. දැන් මා පිළිබඳ සහ විජිත හේරත් මන්ත්‍රීතුමා පිළිබඳ කර ප්‍රකාශ වැරදි. තමුණාසලා කරුණාකරලා ඉල්ලාස් කරන්න වගකීමක් තියෙනවා. අඩුම තරමේ තේරුම් ගන්න දැන් මේ නාවලපිටියේ මහින්දානන්ද නෙවෙයි කුසකර්මමැති මහින්දානන්ද.
හරි බොහොම ස්තුතියි.
අඩුම තරමේ එහෙම තේරුම් කරගෙන වගකීමෙන් කතා කරන්න පටන් ගන්න.
ඔව් හරි මහින්දානන්ද
මහත්මයා. දැන් හරිද? දැන් හරිද? දැන් ඒක ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක්ද? ගරු කතානායකතුමනි දැන් මේක තමයි ප්‍රශ්නේ. ඒ නිසා ඒ හරි 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 මම මට ඔබතුමා මගෙන් අහගන්න එපා. ඔබතුමා මගෙන් අහගන්න එපා. පහුගිය කාලේ මලික් සමරවික්‍රම ඇමතුමත් එක්ක එහා ඔබ හරි ගරු කතානායකතුමනි මම කාගේවත් නම කිව්වේ නැහැ. ඒ නිසා කාටවත් පොයින්ට් ඔෆ් ඕඩර් දෙන්න බෑ. ඒ නිසා මලික් සමරවික්‍රම ඇමතුමත් එක්ක කරපු ගණදෙනු ටිකයි කිව්වොත් අපිටත් කියන්න
පුළුවන්.
මුල ඉඳලා කියන්න. හරි. ඒවා කියනවනම් මුල ඉඳලා කියන්න. ඉතින් ඒ නිසා අපි මෙච්චරකල් අපිත් මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තියාගෙන යන්න හදනවා. මේ පාර්ලිමේන්තුව ගෞරවණීය විදියට තියාගන්න හදනවා. ඒ නිසා ජනතා විමුක්ති ප්‍රමුණේ සියලු දේවල් සියලු වත්කම්සා කරපු ගණදෙනු ඕනනම් ඒ ඔක්කොම අපිට කියන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා බොරුවට මඩ ගහන්න එපා.
ප්‍රශ්න දෙවෙනි වටේ චමින්ද විජේසිරි මැතිතුමා ප්‍රශ්න අහනවා දහන්න. ඔව් අනුර කුමාර දිසානායක මැතිතුමා කරුණාකරලා
පොයින්ට් ෆෝඩ් එකක් නැහැ කියලා කියන මැතිවරයා ඔබතුමාට. හරිද? දැන් මම ඔබතුමාට ඉල්ලන්නේ එකයි. මේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඔහේ මා පිළිබඳවත් විජිත හේරත් මන්ත්‍රීවරයා පිළිබඳවත් කරපු ප්‍රකාශ පොඩ්ඩක් ඉන්නකෝ. දැන් ඔබතුමාද සභාව මේවන්නේ කතානායකද? දැන් ගරු කතානායකතුමනි මට කියන්න ඔබතුමාද සභාව මේවන්නේ මහින්දානන්දද?
ඔබතුමාගේ ප්‍රශ්නය කියලා ඉවර කරන්න.
මම වාඩි කරවන්න හදන්නේ මට නතර කරවන්න හදන්නේ ඔබතුමාද මහින්දානන්දද?
ඔබතුමාගේ ප්‍රශ්නය ඉවර කරන්න. ඔබතුමා
මේකට උත්තරයක් දෙන්න.
කොහෙවත් යන්නේ
නැහැ. මම මේවන්නේ මහින්දානන්ද ඔබතුමා.
ඔබතුමා කොහෙවත් අනවශ්‍ය ප්‍රශ්න පැටලෙන්නේ නැතුව ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න.
මම කිව්වා මොකද්ද මේ? මම ගරු කතානායකතුමනි මට කරුණා කරලා කියන්න ඔබතුමාගේ ওই ප්‍රශ්නේ තමයි මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ ඇති කරලා තියෙන්නේ. මතක තියාගන්න.
කරුණා කරලා ඔබතුමා අහන ප්‍රශ්නේ අහන්න.
අහන්න ඉතින් ඔබතුමා ඉඩ දෙන්න. මෙහාට මෙවන්න ඔබතුමාද?
ඔබතුමාට මයික් එක දීලා තියෙනවා අහගන්න.
මේ ප්‍රශ්නේ මහින්දානන්ද තේරුම් ගන්න. ඔයාට මං ගැන හෝ පක්ෂ ගැන ඕන දෙයක් කියන්න හරිද? තියෙනවා කියලා ෆයිල් හොල්ලන්න එපා බොරුවට. හරිද?
හරි.
හරි අපි ඔයා ගැන කියන්න. හරිද? ඔයා ගැන ඕන නම් මම කියන්න. හරිද? හරිද? මම කියන්න ඕන මම එළිය කියලා තියෙනනේ. මේ සභාගාරය ඇතුළේ නේ මම එළිය කියලා තිනවා ගැන. හරිද? ගරු කතානායකතුමනි
එනි
සමේ හිතලු ඔළුවට එන හිතලු ඔහෙ කියවන කිසි වගකීමක් නැතුව හැසිරෙන මේ අමාත්‍යවරයා අඩුමතරම් වගකීමක් ඇතුව කියන්න මේ දැන් කියලා මේ දැන් වැරදිනවා. ලැජ්ජ වෙන්න ඕන.
බොහොම ස්තුතියි.
බොහොම විනාඩියකට කලින් කියන දේ අනිත් පැත්ත.
ඔව් ඔව් එමෙතුමාගේ උත්තරය දෙන්න දීලි වැඩ කරන්න.
ගරු කතානායකතුමනි මම කියන්න කැමති නැහැ. මම කියන්න කැමති නැහැ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැසිකිළිය ඇතුළේ
තිබුණ හම්බෙච්ච
දේවල් එකමද කියන්න පුළුවන්. මං එතෙන්න යන්නේ නැහැ.
කරුණා කරලා ඔක නතර කරන්න.
මං එතෙන්න යන්නේ
නැහැ. එමෙතුමා ඔතනින් නතර කරන්න. මොකද අනුර කුමාර දිසානායක මැතිතුමා ඔබතුමාට තව මොනවද
කියන්නේ? මම අවසන් වශයෙන් කියන්නේ මහින්දානන්දට අඩුම තරමේ විනාඩියක් පවතින බොරුවක් කියන්න කියලා.
හරි
හරි.
ඒක
හරිද? මේ දැන් කියන අනිපත එලිදර වෙන. ලැජ්ජ වෙන්න ඕන හලෝ.
බොහොම ස්තුතියි. ප්‍රශ්න දෙවෙනි වටේ විජේසිරි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න අහනවද කවුරු හරි?
මම අහනවා කතානායකතුමනි.
මම
අහනවා.
ඒ සභාගත කරනවා. සභාගත කරනවා.
වැව්හාරන
සභාගත කරනවා.
දෙකක්
සෙඩ සිල්ලා මත
හරි දෙකක් කල්ලි
සභානායකතුමා.
අහනවා කතානායකතුමනි.
දැන් හරි. සභානායකතුමා
සති දෙකක් කල්
ඉල්ලනවා.
කතානායකතුමනි
මනුෂ නානායකර මැතිතුමාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවද?
සභාගත කරන කරු කතානායකතුමනි අතනි ප්‍රශ්නේ
ප්‍රධාන කටයුතු ආරම්භයේදී රෝහිණී කුමාර විජයරත් මහත්මියගේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම. යෝජනා පිළිබඳ දැනුම් දෙය දෙවැනි දිනේ අද විසර්ජන පනත් කෙටුම්පත 20/22 කාර්ක සභා අවස්ථාව පළමුවැනි උපලේඛනය ෂීට් සංඛ්‍යා 123 සහ 311 නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ෂීට් සංඛ්‍යා 411 නාගරික සංවර්ධන නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු අමා රාජ්‍ය අමාත්‍යාංශයේ 415 309 සහ 310 ග්‍රාමීය නිවාස ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 417 වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 443 සහ 291 වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 159 සහ 321 සංචාරක අමාත්‍යාංශයේ සහ ශීර්ෂාංක 437 ගුවන් සේවා හා අපනයන ස්ථලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සලකා බැලීම පූර්වභාගයේ 10 සිට අපරභාගයේ 12:30 දක්වාද අපරභාගයේ 1 සිට අපරභාග 5 දක්වාද පවත්වනු ලැබේ.
දැන් විදිත හේරත් මන්ත්‍රීතුමාට අද ඕනනම් පසන් හැරීම යෝජනා කරන්න පුළුවන්
කියලා. කපා හැරීමේ යෝජනා කිරීම විරුද්ධ පක්ෂයේ විදිත හේරත් මන්ත්‍රීතුමා
කරනවාද සභාවේ
ඒක
නම දීලා තියෙනවා. හරි එහෙනම් අපි දැන් මේක මේ අපි ගම්මු මේක දෙක යම් සෝනේ
කොටින්ට
මගේ
සර්ටි ෆයිල් එකක් අතර තියෙනවා
සර් කියලා තියෙනවා. ඉතින් අපා හැරීමක් යෝජනා නොකරන බැවි අපි ශීර්ෂ සභාවේ අවසරය සඳහා යොමු කරනවා කියලා කියන්නේ සර්ටි.
කපා හැරීමක් යෝජනා නොවන නිසා අපි සභාවේ අවශ්‍යතාවය සඳහා ශීර්ෂ සියල්ලම ඉදිරිපත් කරනවා. එකකින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ 123 සහ 311 110 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා.
ගරු කථානායකතුමනි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පිටුව 31 19 පේරි ඉවත් කර ඒවට පහත සඳහන් අයිතමය ආදේශ කළ යුතුය. මූලධන රුපියල් බිලියන 15,867,000,000. ශීර්ෂ 123 නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා පිටුව 32 3 පේරි ඉවත් කර ඒවට පහත සඳහන් අයිතමය ආදේශ කළ යුතුය. වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 15,633,490,000. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 14 නාගරික නිවාස සංවර්ධන යටතේ වෙන්කරන ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් බිලියන 2 මුරදන ප්‍රතිපාදන වැඩි කිරීමයි. මේ සම්බන්ධ ඇමතුමා කරුණ දක්වන්න ප්‍රාර්ථනා කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමා
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශ 4ක් ක්‍රියාත්මක වෙනවා. අප මේ වෙන විට නගර සංවර්ධන සැලසුම් 21ක් අවසන් කරලා තියෙනවා. තවත් නගර සැලසුම් 52ක් අවසන් කරමින් සිටිනවා. ඒ වගේම 20/24 වාර්ෂික වන විට තවත් නගර සංවර්ධන සැලසුම් 136ක් සකස් කිරීමට අපේක්ෂා කරනවා. පසුබට නගර සංවර්ධනය කිරීම හා අලංකරණය කිරීම වෙනුවෙන් හඳුන්වා දුන් 100ක් නගර ව්‍යාපෘති යටතේ නගර 118ක් අලංකරණය කළ මේ සඳහා තෝරාගෙන තිබෙනවා. 20/22 වර්ෂයේදී තවත් නගර 100ක් මෙම ව්‍යාපෘති යටතේ සංවර්ධනය කිරීම සැලසුම් කරලා තියෙනවා.
නාගරික වාහන තදබදයට විසඳුම් ලෙස අතගාල් ව්‍යාපෘති 12ක් ඉදිකිරීමටද සැලසුම් කරලා තියෙනවා. ගරු කතානායකතුමනි, සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ප්‍රකාශයට අනුව සෑම පවුලකටම සුව පහසු නිවසක් ලබා දීම රජයේ අරමුණයි. මේ යටතේ නාගරික ග්‍රාමීය වතු සහ අවතැන්බුවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස ඉදි කරනවා. නාගරික අඩු පහසුකම් ජනවාස වෙනුවෙන් 20-24 වන විට නිවාස 50,000ක් නිම කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව මේ වන විට නිවාස ඒකක 14,083ක ඉදිකිරීම අවසන් කර ජනතාවට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව 20-24 වන විට කොළඹ ප්‍රදේශයේ පවතින අඩු පහසුකම් ජනවාස නවීන මහල් නිවාස සංකීර්ණ බවට පත් කිරීම රජයේ අරමුණයි. මධ්‍යම පාඨකයන් සඳහා නිවාස ඒකක 11,108ක් 21 වර්ෂයේදී ප්‍රතිලාභ අයිතියට ලබා දීමට කටයුතු කළා. තවත් මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති 13ක් මගින් නිවාස ඒකක 6,128ක් ඉදිකිරීමට සැලසුම් කරලා තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම නිවාස ව්‍යාපෘති වලට සමගාමීව නාගරික ජනවාස සංවර්ධන අධිකාරිය විසින් ද මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති 3ක් ඉදිකිරීම ආරම්භ කිරීමට නියමිත බව ප්‍රකාශ කරන ඕන. මගින් යැපෙන සැපය නිවාස සංඛ්‍යාව 928යි. එසේම මෙම මහල් නිවාස ඉදිකිරීමට සමගාමීව ඒවා විධිමත් හා ඵලදායීව නියාමනය කිරීම වැදගත්. ඒ සඳහාද කටයුතු කරලා තිබෙන බවත් ප්‍රකාශ කළ යුතුයි. ග්‍රාමීය අඩු ආදායම් ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා ඔබට ගියක් රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ සෑම වසරකම දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14,022ක මාවරණය වන පරිදි එක ගමකට එක ගියක් බැගින් ඉදිවෙනවා. 20-24 වර්ෂය වෙන විට මෙම වැඩසටහන් මගින් ඉදිකිරීමෙන් නියමිත මුළු නිවාස සංඛ්‍යාව 71,110ක්. එමෙන්ම සියපත මහල් නිවාස ව්‍යාපෘති යටතේ සෑම මැතිවරණ බල ප්‍රදේශයකටම නිවාස ඒකක 100කින් යුත් මහල් නිවාස ව්‍යාපෘතියක් අත්දැකීම ඉදිකිරීමට නියමිතයි. දැනට සියපත නිවාස ව්‍යාපෘති 3ක් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. අවතැන් වුවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 6,000ක් ඉදිකිරීමට කටයුතු සැසුම් කරලා ඉදිකිරීම කටයුතු මේ වෙන විට ක්‍රියාත්මක කරමින් පවතිනවා. රජු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ඉන්දියානු රජයේ ආධාරය යටතේ නිවාස 4,000ක් ඉදිකිරීම සහ සැටිතල පහසුකම් සැපීමේ වැඩසටහන සාර්ථක වාසන් කිරීමට හැකි වෙලා තියෙනවා. 20-22 වර්ෂයේ සිට වතු ප්‍රජාව සඳහා නිවාස 10,000ක් ඉදිකිරීම ඉන්දියානු ආධාර වැඩසටහන ආරම්භ කරන බව සතුටින් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ දෙමව්පියන් වෙනුවෙන් ආරම්භ කළ මිහිඳු නිවාහන නිවාස වැඩසටහන යටතේ නිවාස 2,000ක් ඉදිකිරීමට සැලසුම් කරලා තියෙනවා. මෙම වැඩසටහන සාර්ථක ක්‍රියාත්මක වෙමින් පවතින බව කියන්න ඕන. ඉදිරියට අපේක්ෂා කරන සංචාරක කර්මාන්තයේ විවිධීම වෙනුවෙන් අවශ්‍ය වෙරළ සංරක්ෂණ සහ වෙරළ උද්‍යාන සංවර්ධන පියවර ගනිමින් තියෙනවා. එමෙම දිවයින වටා සමුද්‍රීය පරිසරයට සිදුවන හානි වළක්වා ගැනීමටත් අප නිරන්තර අවධානයට යොමු කර සිටින බවට ප්‍රකාශ කරන්න ඕන. බස්නාහිර පළාතේ ගංවතුර පාලනය සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඉටු කරමින් පවතිනවා. එම ව්‍යාකෘති සම්පූර්ණ කිරීම සමග බස්නාහිර පළාතේ ගංවතුර තර්ජනය විශාල වශයෙන් අඩු වී යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි, ගෝලීය COVID-19 වසංගත තත්ත්වය හමුවේ සමස්ත ලෝකෙම පසුගාමී තත්ත්වයකට පත්වෙමින් තියෙන තිබීදී පවා නාගරික සංවර්ධන නිවාස ඇතුළු අප අමාත්‍යංශය විෂයට අදාළව කටයුතු කිරීමට හැකි වූ බව අපගේ විශ්වාසයයි. සුදු
සංශෝධන සහිතව කාර්ක සභායකගද ශීර්ෂංක 311 කාර්ක සභායකගද
ආයි
සාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජාපවිත්‍ර කටයුතු සමාජ අමාත්‍යාංශයේ ශීර්ෂාංග 411 කාර්යකාරක සභා එකඟද?
සහර්ෂය
11
එකඟයි.
සභාවේ ග්‍රාමීය සංවර්ධන සහ නිවාස ඉදිකිරීම ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ 415 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු එමුතුමා.
ග්‍රාමීය නිවාස ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ පිටුව 32 පේළිය 5 පේළිය ඉවත් කිරීමට පහසුදාන අයිතමේ ආදේශ කළ යුතුය. මූලධන රුපියල් බිලියන 11යි බිලියන 915යි. ශීර්ෂ ආසිය 15 ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පිටුව 32 19 පේළිය ඉවත් කිරීමට පහසුදාන අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් මිලියන 87යි 290,000යි. රුපියල් බිලියන 11යි මිලියන 762යි 810,000යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වෙනුයේ අයවැය යෝජනා අංක 15 ග්‍රාම නිවාස සංවර්ධන යටතේ වෙන්කරද ප්‍රතිපාදන ඇතුළත් කළමින් රුපියල් බිලියන 5කින් මුළුදන ප්‍රතිපාදන වැඩි කිරීමයි. මේ සම්බන්ධයෙන්
මෙම සංශෝධන පැහැදිලි කරනවාද?
කරුණු පැහැදිලි කරන්න ඇමතුමා බලන්න
වෙනවා.
ගරු කතානායකතුමනි, ග්‍රාමීය නිවාස ඉදිකිරීම් කර්මාන්ත ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විදිහට අද මේ අවස්ථාවේදී අපි ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. මොකද මීට දින දෙක තුනකට ප්‍රථම අපි විපක්ෂ නායකතුමාට ආරාධනා කළා මේ විවාදයේ පුරා එතුමා පහුගිය රජයේ වකවානුවේ කළා වූ කාරණාවන් අද අපි විනිවිද භාවයකින් යුක්තව නාස්තිය සහ දූෂණය නැතිත්වම නැති කරලා මේ කරන ක්‍රියාවලිය ගැන අපි වාද විවාද කරමු කියලා. මොකද අපි එහෙම කතා කරේ ගරු මූලාසනේ කතානායකතුමනි, අපේ දේශපාලන ජීවිතයේ අපි මැතිවරණ ගණනාවකදී අපි මේ රටේ යම්කිසි ප්‍රගතියක් බලාපොරොත්තු වෙනවා. මැතිවරණ ක්‍රම තුල යම්කිසි අනන්‍යතාවයක් දුන්නා නම් අපි ඉතිහාසයේ හොයලා බලපුවාම අපි දන්නේ ඒක දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ කියන එක. හැඳුනුම්පත අනිවාර්ය කරලා ඒ ජඩ එහෙමත් නැත්නම් ඒ අමිහිරි අත්දැකීම් තියෙන මැතිවරණ ඉතිහාසෙට යම්කිසි ආලෝකයක් ලබා දුන්නා. ඊට පස්සේ යම් යම් දේවල් ක්‍රියාත්මක කළා. අද කතා කරගෙන යනවා මේ ජනතා විමුක්ති පෙරමුණ සහ අද කතා කරගෙන යනවා ඇතැම් පාර්ශ්වයන් මේ මූල්‍ය විනය ගැන. මැතිවරණයකට ආපුවාම ඔබතුමා කාරක සභාව පත් කරලා තියෙනවා මේ මැතිවරණවලදී මේ මූල්‍ය විනය කොහොමද ඒ අපේක්ෂකයා පවත්වාගෙන යන්නේ. එහෙමත් නැත්නම් ඒ අපේක්ෂකයාට තමුන්ගේ වියදම් කිරීමේ සීමාව මොකද්ද කියන එක කතා කරගෙන යනවා. ඒ නිසා මම මේ විවාදේ සූදානම් කරගත්තේ ගරු කතානායකතුමනි, අද අපි බොහොම කනගාටු වෙන්නේ එකයි. මේ විවාදෙට මූලික වෙන කරුණ වෙන්නේ පහුගිය වකවානුව තුල නිවාස ඉදිකිරීම් කටයුතු භාර ඇමතිවරයා කටයුතු කරපු ආකාරය. තමුන්ගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගන්න, තමුන්ගේ දේශපාලන අරමුණු කරා යන්න, තමුන්ගේ දේශපාලන ඉලක්ක ජයග්‍රහණය කර ගැනීම සඳහා එතුමා සමස්ත අමාත්‍යංශ සහ වැඩපිළිවෙල සහ ආයතන පාවිච්චි කළා. ඒ ආයතන පාවිච්චි කරලා 2015 ඉඳලා 2019 වෙනකන් මේ අද ගෙනල්ලා තියෙනවා මේ ලිපිගණු. මං හිතන්නේ විශාල ප්‍රමාණයක් ඒ ආයතනවල බිලියන ගණනක මුදලක් ලක්ෂ 10,000 ගණනක මුදලක් විනාශ කරලා තියෙනවා විශේෂ භාර ඇමතිවරු. ඉතින් මේක අපි රටට කියන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? අපි මේක රටට කියන්න අපි දැන් කරන වැඩපිළිවෙල සහ මේ ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ දැන් අපි දැක්ක කාංචන විජේසේකර ඇමතිතුමාට අභූත චෝදනාවක් කරනවා මනුෂ්‍ය නානක්කාර ඇමතිවරයා. එතකොට ඒ පාර්ලිමේන්තුවේ අපි දකින්නේ නැහැ තමුන්ගේ දෙමව්පිය මතක් කරනවා, තමුන්ගේ දරුව මතක් කරනවා, තමුන්ගේ පරම්පරාව එහෙම නැත්නම් තමුන්ගේ ඉතිහාසය එහෙම එහෙම කරන මේ මේ රටක් අපි දැක්කේ නැහැ පාර්ලිමේන්තුවේ නැති අයගේ නම් පාවිච්චි කරලා නැති අයගේ නම් පාවිච්චි කරලා අනිත් එක නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් යුතුව අමාත්‍යවරයා තමුන්ගේ බලතල පාවිච්චි කිරීම හරියාකාර කරපු කාරණාවක් වැරදි විදියට අර්ථ දක්වන මේක තමයි කරපු නාඩගම් දැන් එක එක්තරා മന്ത്രിවරියක් පහුගිය දවස්වල මහ විශාල උද්ඝෝෂණයක් කෙරුවා දෙපැත්ත කපන වචන කතා කෙරුවා කියලා දෙපැත්ත කපන වචන කතා කෙරුවා කියලා ඔබතුමා ඒක හරියාකාරව පෙන්වලා දුන්නා ඒ නිසා ගරු කතානායකතුමනි
විශේෂ අනුබද්ධව කතා කරන්න
විශේෂ සම්බන්ධ තමයි මම මේ කියන්නේ ගරු කතානායකතුමනි විපක්ෂයේ අද මෙතන නැති නිසා මේ විපක්ෂයේ මේගොල්ලෝ මේ මුදල් අපි වෙන් කරගෙන කටයුතු කරන්නේ කොහොමද මේ මුදල් විපක්ෂයේ අය ඒ ඒ ඒගොල්ලන්ගේ කාලය තුල කොහොමද විනාශ කරුවේ කියන එක කියන්නේ. එද ඇත්ත දේ බොරුව කරන විපක්ෂ ගැන අපිට කතා කරන්න ඕන. සත්‍ය බොරුව කරලා සමාජගත කරලා අද අපිට පහළවට කලිනුතුනේ මේක. අපි කරපු දැවැන්ත ව්‍යාපෘති වැඩකට නැති දේවල් කිව්වා. වැඩකට නැති දේවල් කිව්වා. අපි සතුටු වෙනවා. අපි සතුටු වෙනවා ඔබතුමාට පුළුවන් නම් විවාද ගෙනියන්න ඔබතුමාලගේ පළාත්වල මන්නාරම් ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘති කරද්දී මේ 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 මන්ත්‍රීවරු දන්නවා අද අපි පක්ෂපාත බලන්නේ නැහැ ජාති වර්ග බලන්නේ නැහැ අද අපිට මේ මුදල් වෙන් කරලා තියෙන අපි සංශෝධන ඉදිරිපත් කරන්නේ මුදල් ලැබෙතුමාට අපි ස්තුතිවන්ත වෙනවා අද උතුරට විශාල විදියට නැවත පදිංචි කිරීමේ කාර්යභාරය අපේ අමාත්‍යාංශයට පවරලා අපි විශාල වැඩ කොටසක් කරනවා මේ මන්ත්‍රීවරු ඉල්ලන අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍ය විදියට මේ ගම්වලට ලබා දෙනවා මේ මන්නාරමේ තියෙනවා උතුරේ තියෙනවා කාත් කවුරුත් නැති නිවාස තමුන්ට නිවාඩුව ගත කරන්න ඕනාවට හදාගත්තු නිවාස මුදල් විනාශ කරලා මේ කරපු කාර්යය අත්තිවාරම 2015 දාපු නිවාස 2021 මේ අමාත්‍යාංශයේ පත්වලා හදනකම් මේගොල්ලෝ ඒ තමුන්ගේ ඉලක්ක කරා ගියා ඒක තමයි මම කිව්වේ කවුරු හරි කෙනෙක් රාජ්‍ය මුදල් අවභාවිතාව කරනවා නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මන්ත්‍රීවරයෙක් විදියට ඇමතිවරයෙක් විදියට කැබිනට් ඇමතිවරයෙක් විදියට තමුන්ගේ මුදල් අවභාවිතා කරනවා නම් තමුන්ගේ ඉලක්ක වලට තමුන්ගේ ප්‍රතිරූපෙට මං හිතන්නේ ඒක තමයි මේ රටේ මේ ජනතාව අද මේ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. එහෙම මහින්ද රාජපක්ෂ යුගයේ කලේ නැහැ. අද අපි ඒක අත්දකිනවා. අද දකුණු අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය රටවටේ දීවර වරායන්, රටවටේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත වරායන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත ගුවන්තොටුපළවල් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත ක්‍රීඩා පිටි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත විශ්වවිද්‍යාල විශාල විදියට ඒ යුගයේ අවභාවිතා කරුවා නම් අපිට මේවා නිර්මාණය කරලා රටේ දරුවන්ට දෙන්න පුළුවන් කමක් නැහැ මම සතුටු වෙනවා මගේ අමාත්‍යාංශයේ කැබිනට් ඇමතිවරයා විදිහට ගරු අග්‍රාමාත්‍යතුමා පත්වීම ගරු අග්‍රාමාත්‍යතුමා අපිට හැම වෙලාවෙම ඉලක්කය දුන්නේ ජනතා සුභසිද්ධිය කරන්න ඔබට ගියක් වැඩසටහන ගමක් පුරා ගෙනියද්දී ගරු කතානායකතුමනි අපිට ගරු අග්‍රාමාත්‍යතුමා කිව්වේ අවශ්‍යම පුද්ගලයාට මේ නිවස ලබා දෙන්න. ඔබතුමා දන්නව ඇති මාතර මේම හදපු නිවාස මොනතරම් ප්‍රමාණයක් තම තමුන්ගේ හිතවතුන් අතර බෙදා දීලා තියෙනවා කියලා. හම්බන්තොට දිස්ත්‍රික්කේ විතරක් නිවාස ගම්මාන 300කට විතර සැලසුම් කරලා වැඩ පටන් අරගෙන පවුල් බොහෝම අඩු ගාණක් පදිංචි කරලා තමුන්ගේ ඉලක්ක කරා යන. මම අද හෑන්ඩ්සාට් කරනවා සභාගත කරනවා මේ සියලු ලිපි ලේඛන ගරු මූලාසනේ කතානායකතුමනි මොකද මේවා රට දැනගන්න ඕන මේවා රට දැනගන්න ඕන මේක රටට කියන්න මම විපක්ෂයේ ඉන්න කාලේ ඉඳන් මෙතුමට පාර්ලිමේන්තු ප්‍රශ්න පිට ප්‍රශ්න ඉදිරිපත් කළා ඒ ඉදිරිපත් කරපු එකදු ප්‍රශ්නයකටවත් මෙතුමා සජිත් ප්‍රේමදාස විශේෂභාර ඇමතිවරයා එදා අවුරුදු එකමාරක් දෙකක් යනකම් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න අපිට උත්තර දුන්නේ නැහැ උත්තර දුන්නේ නැහැ මෙතුමා මේ කරන විනාශය දා උත්තර දුන්නා නම් සමහර වෙලාවට තරමකින් හරි අපිට අඩු කර ගන්න තිබුණා එදා අපිට උත්තර දුන්නේ නැහැ ඊට පස්සේ දෛවයේ මොකක් හෝ අවස්ථාවකට මට මේ අමාත්‍යාංශ රාජ්‍ය ඇමතිවරයාව වශයෙන් කටයුතු කරන්න ලැබුණා මම උපදෙස් ගත්තේ ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් මේ රටේ දකුණේ හම්බන්තොට මිනිස්සු අන්ත අසරණ කෙරුවේ එදා විශේෂභාර අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අගමැතිතුමා අපිට උපදෙස් දුන්නා අවශ්‍ය මිනිස්සුන්ට ගෙවල් හම්බුණා නම් ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස කාලේ ඉඳන් ගෙවල් හදපු හැටියට අපි හදපු හැටියට මිනිස්සුන්ට ඔය හම්බන්තොට හදන හැටියට 100% හම්බෙන්න ඕන. අදටත් මිහිඳු නිවාස වැඩසටහන අතිපූජ්‍ය ඉඳුරාගාරේ මහාචාර්ය හාමුදුරුව අපිට ගරු අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කළ ක්‍රියාත්මක කරන්න කියපුවාම අපි මාතර දිස්ත්‍රික්කයේ අවසන් කරලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවසන් කරලා දිස්ත්‍රික්ක ගණනාවක අවසන් කරලා අපි ඉදිරිපත් කරා නිවාස 600කට වැඩිය දැන් වැඩ කටයුතු අවසන් වෙමින් යනවා. නිවාස 2000කට අපිට ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යවරයා විදිහට ඉදදී මුදල් වෙන් කරලා දුන්නා. මෙතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයටයි මුළු රටටමයි ඒ දෙමව්පියෝ තමුන්ගේ දරුවෝ සාසනයට දුන්නට ඒ දායාද කළාට දෙමව්පියෝ ඒ කරපු කාර්යයට ගෙවල් 5ක් විතරයි මුළු රටටම දෙන්න පුළුවන් උනේ. ඒවත් බාගෙට හදපුවා. ඉතින් ඒ නිසා මේ මුදල් වෙන් කිරීම සහ සංශෝධිත මුදල් මේ වැය ශීර්ෂයට එකතු කරලා දීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙන්නේ මේක රටේ මහජනතාවට අද සත්‍ය වශයෙන්ම දැනෙන මේක රටේ මහජනතාවට සත්‍ය වශයෙන්ම තමුන්ගේ දරුවෝ එක්ක ආරක්ෂිත නිවාසයක ගත කරන්න පුළුවන් වාතාවරණයක් හදන ව්‍යාපෘතියක්. ඒ විතරක් නෙමෙයි මේකේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි යකඩ මිනිස්සුත් කටයුතු කරුවේ තමුන්ගේ ප්‍රතිරූපය ගොඩ නගා ගන්න. යකඩ මිනිස්සු උත්සාහ කරුවේ තමුන්ගේ ඒ අමාත්‍යංශ පාවිච්චි කරලා තමුන්ගේ ප්‍රතිරූප ගොඩ නගා ගන්න. හන්දි ගානේ පින්තූර ගහලා බස් හෝල්ට් යකඩෙන් හැදුවා බස් නැවතුම් පොළවල්. එතකොට අවශ්‍ය නොවන අනවශ්‍ය ව්‍යාපෘතීන් වලට මුදල් යෙදෙව්වා. හැබැයි මේ නාගරික පැල්පත් ජනතාවට නිවසක් හදලා දුන්නා නම් මේ මහින්ද රාජපක්ෂ යුගයේ සහ වර්තමාන මේ දැන් ක්‍රියාත්මක වෙන අමාත්‍යංශ තුල විතරයි කියන එක අපි ඔබ තමුන් ආසන පැහැදිලිම කරේ. ඒකේ වැඩපිළිවෙලක් තියෙනවා. මේ පහුගිය කාලවල වල තම තමුන්ගේ හරියට චිත්‍රපටි නළුව වගේ යකඩ මිනිස්සු දුප්පතාගේ හිතවතා මෙහෙම තමයි මේගොල්ලෝ කරලියට ආවේ. දුප්පතාගේ හිතවතා කියාගෙන තමයි කරලියට සජිත් ප්‍රේමදාසව ගෙනාවේ. මුළු රටේම උස්සගෙන ගියා. මුළු රටේම මිනිස්සු දුගී දුප්පත් භාවයට පත් කරන්න ප්‍රධානම වෙච්ච 2015-19 අමාත්‍යංශය නිවාස ඉදිකිරීම අමාත්‍යංශය කියන එක මම නොබියව කියනවා. ඒක ගැන තමයි අපි එදා එතුමාට අභියෝග කළේ. පුළුවන් නම් ඇවිල්ලා මේක ගැන කතා කරන්න කියලා. එතුමා ආවේ නැහැ. දැන් කැන්ටිමේ. එතුමා නම් කැන්ටිමට යන්නේ නැහැ. එතුමා නම් ගේකට දොරකට ගියත් කාගෙන්වත් ඒකක්වත් වතුර උගුරක්වත් බොන්නේ නැහැ. නමුත් එතුමාගේ අර ගෝල බාලයෝ ටික දැන් කැන්ටිමට ගිහිල්ලා දැන් කැන්ටිමේ දිවා ආහාරයයි උදේ ආහාරයයි මං හිතන්නේ තමුන්
ඒකේ විෂය අනුබද්ධව කතා කරත් හොඳයි.
විෂය කියද්දි මේ මුදල් නාස්තිය ගැන ගරු මූලාසනයේ කතානායකතුමනි කිව්වේ. මේ මුදල් නාස්තිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමුන්ගේ දිස්ත්‍රික්කවල මිනිස්සුන්ගේ ප්‍රශ්නේ කතා කරන්නේ නැහැ. විපක්ෂය අපි අද සතුටු වෙන්න ඕන. විපක්ෂය අපි හිතුවා අනුර කුමාර දිසානායක විජිත හේරත් ලැබිලා ගමේ කතා කරයි කියලා. හැබැයි මේ අමාත්‍යංශය කරන්නේ වර්තමාන අගමැතිතුමා හිටපු ජනාධිපතිතුමා. ඒ නිසා එතුමා ගැන විවාද කරන්න බෑ. එතුමා මුදල් වෙන් කරලා ක්‍රියාත්මක කරන වැඩසටහන් ගැන කතා කරන්න බෑ. ඒ නිසා කතා කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මේගොල්ලෝ මේ විදිහට කටයුතු කරන්නේ. ආයතන ගණනාවක් අපි ළඟ තියෙනවා ගරු කතානායකතුමනි. මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන ආයතනවල ඒ මූල්‍ය විනය සම්පූර්ණයෙන් අවභාවිතා කරලා තම තමුන්ගේ හෙංචයියලපත් කරලා සභාපති ධූරවලට 2019ට කලින් 2015-19 කාලේ තම තමුන්ගේ සිතුම් පැතුම් ඉටු කරන්න පුළුවන් මිනිස්සුපත් කරලා මුදල් අවභාවිතා කරලා තියෙනවා. ඒ නිසා අපි යෝජනා කරන්නේ ගෞරවයෙන් මේ පාර්ලිමේන්තුවේ අපි 21 වසර තුල මේ වසර තුල ඉතත් දැවැන්ත විදිහට මේ නිවාස වැඩසටහන ගමට ඕනම කරන දේ අපි අරගෙන ගියා. ඒ නිසා මේක මට අවස්ථාවක් කරගන්නවා. ඒ කටයුතු කිරීමේදී අපිට ජනාධිපතිතුමා දක්වපු අනුග්‍රහය ජනාධිපතිතුමා සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල හදලා නිවාසකරණය කොහොමද ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා අපිට දුන්න උපදේශ ඒ වගේම ඒක ක්‍රියාත්මක කිරීමේදී පසුවිපරම් කර බලලා අපිට දුන්න ඒ අවස්ථාව ඒ වගේම විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමා. එතුමාට ඕන කරේ නැති බැරි මිනිහට දෙයක් කරන්න. ලක්ෂ 6ක මුදලක් අපි ලබා දීලා අද නිවාස 14,000කට වැඩි ගානක පවුල් පදිංචි කරලා තියෙනවා ගරු කතානායකතුමනි මේ වර්තමාන රජය තුල. ඒ වගේම නිවාස 20,000ක වැඩ කටයුතු ඉදිරියේදී නිම වෙන්න තව නිවාස 20,000ක ඉලක්කයකට දැන් ගමන් කරනවා මේ වර්තමාන රජය. ඒ සියලු දේවල් ආධාර පිට අපි කරන්නේ ආධාර පිට අපි කරන්නේ. ඒ සියලු දේවල් ජනතාවගෙන් නැවත ගන්න නෙමෙයි. පහුගිය රජය අපි කනගාටු වෙන්නේ ඒකයි. පහුගිය රජය මිනිසුන්ට ණය දුන්නා. මිලියන 20,000ක් 30,000කට ආසන්න ගාණක් මිනිසුන්ට ණය දුන්නා. ගරු කතානායකතුමනි, ඒ ණය මිනිස්සු රජයට ගෙවිය යුතුයි. අද වෙද්දි සමහරු ගෙවන්නේ නැහැ. ඒගොල්ලෝ ණයකාරය වෙලා. හැබැයි නායකයාගේ විපක්ෂ නායකයාගේ සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිරූපය ඒ මොහොතේ වෙලාවේ ණය දීම හරහා ඒ ප්‍රතිරූපය කොට මේක ඇත්ත වශයෙන්ම කියන සාහසික ක්‍රියාවක්. සාහසික ක්‍රියාවක්. රජයේ බැංකුවක් නැහැ දීලා බැංකු කළමනාකරුවත් එහෙම නැත්නම් බැංකු සභාපතිවත් අපි දැකලා නැහැ. තමුන්ගේ මේ ප්‍රතිරූප ගොඩ නගා ගන්නවා. අපිත් ඒ කාලේ මේ ණය ආධාර දුන්නට එහෙම ප්‍රතිරූප නංව ගත්තරේ ණය පෙන්නලා. ඒ නිසා මිලියන 20,000කට වැඩි ගාණක් 30,000කට ආසන්න ගාණක් ණය දීලා මේගොල්ලේ කටයුත්ත කළා. හැබැයි අද වෙද්දි අපි මිලියන 11,000කට ආසන්න මුදලක් ආධාර විදියට ජනතාව අතර බෙදා දීලා ජනතාව ඒ වලින් තමයි මේ ගෙවල් හදාගෙන යන්නේ. ඒ හරහා තමයි ජනතාවට සැබෑ නිවාස සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඕවා තමයි අපි කතා කරන්න ආරාධනා කළේ ගරු විපක්ෂ නායකතුමාට. එතුමා ඒකට මූණ දුන්නේ නැහැ. එතුමා මම දන්නවා එතුමාට මට නෙවෙයි මේක අගමැතිතුමාගේ මූණ දිහා බලාගෙන කවදාවත් ඔවට උත්තර දෙන්න බෑ. එතුමා කිසිම දවසක අපි රජයේ පත් වෙන දවසේ ඉඳලා කිසිම දවසක මේ වර්තමාන නිවාස වැඩසටහන දෝෂ දර්ශනීයටවත් එහෙමත් නැත්නම් වෙනත් දේවල් වලට යොමු කරලා නැහැ. මොකද එතුමාට කියන්න වචන නැහැ. මොකද සැබෑ අවශ්‍ය මිනිසයාට මේ නිවස ලැබෙන නිසා. ඒ වගේම ඉදිකිරීම් ශේෂ්ත්‍රය ගැනත් අපි කතා කරන්න ඕන. මොකද මේ ශේෂ්ත්‍රය දෙක බොහොම අද වෙද්දි ඉදිකිරීම් ශේෂ්ත්‍රය අපි දැක්කා 2019 වෙනකන් දැවැන්ත විදිහට කඩා වැටලා තිබුණා. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝ දැවැන්ත විදිහට කොන්ත්‍රාත් සමාගම් බංකොලොත් භාවයට පත් කළා පහුගිය රජය. හැබැයි ජනාධිපතිතුමා විශේෂයෙන් අගමැතිතුමා අපිට උපදෙස් දුන්නා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට අවශ්‍ය කරන සහන සහ ඒගොල්ලෝ ගෙවිය යුතු මුදල් ටික ඒගොල්ලන්ට ගෙවන්න වැඩපිළිවෙලක් හදන්න කියලා. ඒ හරහා අපිට පුළුවන් වුණා මැදිහත් වෙන්න. ඒ හරහා අපිට පුළුවන් වුණා ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා ඒ ක්‍රියාත්මක වීම තුළ අපිට වැඩි වැඩ කොටසක් කරගන්න පුළුවන් වුණා. ඒ නිසා ආයතන දියුණු කරන්න පුළුවන් වුණා. රාජ්‍ය ඉදිකිරීම් ආයතන, ඉංජිනේරු සංස්ථාව, යන්ත්‍රෝපකරණ අධිකාරිය වගේ ආයතන අපිට ඉහළට ගේන්න පුළුවන් වුණා. ගොඩනැගිද්‍රව්‍ය සංස්ථාව එදා ගරු මූලාසනයේ කතානායකතුමනි මිලියන 1.5යි මිලියන 1.5යි මුළු රටේම සමස්ත ආදායම විදියට පෙන්නුවේ. අපි ගිය වසරේ ගිය මාසේ නොවැම්බර් මාසේ මිලියන 1.5ට තිබිච්ච ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව බිලියනේ දක්වා වැඩි කරන්න පුළුවන් තත්වයකට අපි වර්ධනය කෙරුවා කියන එක ඔබතුමාට මේ පාර්ලිමේන්තුව තුල කියනවා. ඒකට අපිට අවශ්‍ය පහසුකම අග්‍රාමාත්‍යතුමා ලබා දුන්නා. කැබිනට් පත්‍රිකා සංශෝධනය කරලා අවශ්‍ය වටපිටාව හදලා ඒවට අවශ්‍ය කරන අගය එකතු කරලා දුන්නා. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ ගරු අග්‍රාමාත්‍යතුමාට ඒ කළා උකාරේ බාරේ වෙනුවෙන්. ඒවා ප්‍රතිරූප ගොඩ නගා ගන්න හිතාගෙන කරපු දේවල් නෙමේ. ඒවා රටේ ජාතියේ අනාගතයට අවශ්‍ය නිසා එතුමා කළා උකාරයන්. ඒවා අපිට දුන්න උපදෙස්. ඒ නිසා මම මේ අවස්ථාවේදී කැබිනට් අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් ඒ වගේම රාජ්‍ය අමාත්‍යාංශයේ මාගේ ලේකම්වරයාටත් ඒ වගේම අනිකුත් අමාත්‍යාංශවල ලේකම්වරුන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලෝ වැඩට ඕන විදියට හැඩ ගැහිලා රාජ්‍ය සේවකයෝ විදියට අපිට මේ අවශ්‍ය කරන සහයෝගය දිවාරායන ඔබලා ලබා දුන්නා. ඒ වගේම මගේ ආයතනවල ඉන්න නිවාස සංවර්ධන අධිකාරියේ ගරු සභාපතිතුමන්, ඒ වගේම ඉංජිනේරු සංස්ථාවේ සභාපතිතුමන්, ඒ වගේම ගොඩනැගිද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිතුමන්, ඒ වගේම අනිකුත් ආයතන ගණනාවක ඕෂන් වියු ඩෙවලොප්මන්ට් සමාගමේ සභාපතිතුමන්, ඒ වගේම අනිකුත් ආයතනවල අපේ ඉදිකිරීම් සංවර්ධන අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු සභාපතිවරු ගණනාවක්.
ඔබට ප්ලීස් කරුණාකරලා මූලාසනයේ මන්ත්‍රීවරයෙක් යෝජනා කරන්න.
ගරු කතානායකතුමනි, ශාන්ත බණ්ඩාර මන්ත්‍රීමාව යෝජනා කරනවා.
එනිසා ඒ සියලු අධ්‍යක්ෂක ජෙනරාල් වරුන්ට සභාපති වරුන්ට ඒ වගේම ආයතනයේ අතිරේක ලේකම් වරුන්ට අධ්‍යක්ෂක වරුන්ට කළමනාකරුවන්ට ඒ වගේම විශේෂයෙන් ඉදිකිරීම් ශේෂයේ නියලිලා ඉන්න කම්කරුවා දක්වා අපි ස්තුතිවන්ත වෙනවා අද වෙද්දී ඒ සියලු දෙනාගේ වගකීම් හරියාකාර කරනවා ඒ වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා විශේෂ ස්තුතියක් කරන්න මොකද මේ 22 වසර සඳහා අපිට ආයවැය යෝජනාවලියේදී ඒ ආයවැය යෝජනාවට අපි ඉදිරිපත් කරපු සියලුම ඒ යෝජනා අපිට ගරු මුදල් අමාත්‍යතුමා අනුමත කරලා ලබා දුන්නා. ඒ හරහා අපිට ගමට යන්න අපේ මන්ත්‍රීතුමන්ලාට ගමට ගිහිලා වැඩ කරන්න ගමේ අවශ්‍ය සියලු කාර්යභාරයන් ඒ මන්ත්‍රීතුමන්ලාට අවශ්‍ය විදියට නිවාස සහ ඒ ඉදිකිරීම් ශේෂයේ වැඩ කටයුතු කරන්න මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා අපිට මේ අවස්ථාව ලබා දුන්නා. මුදල් වෙන් කරලා දුන්නා. ඒ වගේම ඉදිරි සැලසුම් ගැන විටෙන් විට කතා කරලා සාකච්ඡා කරලා ක්‍රියාත්මක කරන්න ඕන විදිය ගැන අපිට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. එනිසා මම මේක අවස්ථාවක් කරගන්නවා මම සතුටු වෙන්නේ මම මගේ පාර්ලිමේන්තු කාලය තුල ආණ්ඩු පක්ෂේ කටයුතු කරද්දී මට ලැබිච්ච අමාත්‍යංශ තුල ලැබුණු හොඳම අගනාම වටිනාම දේ විදිහට ගරු අග්‍රාමාත්‍යතුමා මගේ අමාත්‍යංශයේ අමාත්‍යවරයා වීමයි කියන එක ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍යතුමාගේ ඒ කැපකිරීමට සහ අග්‍රාමාත්‍යතුමාගේ දුරදක්නා ඒ කටයුතු වලට එතුමන්ට සුභාශිංසන එක් කරමින් මේ අවස්ථාවේදී මේ අවස්ථාව ලබා දීමත් ඒ වගේම අනාගතයේ අපේ වැඩ කටයුතු වල සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්නත් කියලා කියමින් මම නියෙන්නා බොහොමත්ම
ස්තුතියි. ස්තුතියි ගරු අමාත්‍යතුමා. සංශෝධන සහිතව කාර්ය සභාව එකඟද? ශීර්ෂ 309.
මම පැහැදිලි කරන්න.
පැහැදිලි කරන්න.
මේ සංශෝධන පිළිබඳව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ඒට අද අනුබද්ධිත රාජ්‍ය අමාත්‍යාංශවල සංශෝධන පිළිබඳව මට අදහස් කීපයක් පළ කරන්න අවශ්‍යයි. හැබැයි කතාව කතා කරන්න කලින් මම විනාඩියක් මේ අවස්ථාව යොදා ගන්නවා. ගම්පහ මගේ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් වන ප්‍රියන්ත කුමාර ඉංජිනේරු මහතාව පාකිස්තානයේ ඔහු සේවය කරමින් සිටපු කාර්යාලයේදී අමානුෂික ලෙස කාතරී කිරීම සම්බන්ධයෙන්
ගරු ඇමතුමා ඔබතුමාගේ
විෂය
සම්මතලා ඉවරයි. දැන් ඒකට කියන්නේ
මම කතා කරන්නේ අමාත්‍යංශය ගැන.
නෑ අමාත්‍යංශය කියන්නේ ඒක සම්මත වෙලා අවසන්. දැන් ඒකට නියමිත කාලය අවසන් වෙලා
තියෙනවා. කතා කරන්න පුළුවන්. කැබිනට් අමාත්‍යංශය ගැන කතා කරන්නේ.
හරි ගරුතුමා ඊළඟ සංශෝධනයේ වෙලාවදී ඔබතුමාට පුළුවන් වෙලාව දෙන්න.
ආ අවස්ථාව දෙන්න. බට කැබිනට් අමාත්‍යංශය ගැන කතා කරන්න අවශ්‍යයි.
හරි. ශීර්ෂ 309 කාර්ය සභාව එකඟද?
එකඟයි.
ශීර්ෂ 310 කාර්ය සභාව එකඟද?
එකඟයි.
වතු නිවාස ප්‍රජා යටතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය ශීර්ෂ අංක 417 සංශෝධන ඉදිරිපත් කිරීමට
417
417
ගරු සභාපතිතුමනි වතු නිවාස ප්‍රජා යටතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය පිටුව 33 අටපේලි ඉවත් කර හිඳ පහත සඳහන් අයිතමේ ආදේශ කළ යුතුය. මූලධන රුපියල් බිලියන 2 මිලියන 525යි. ශීර්ෂ 417 වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා පිටුව 33 12 පේලි ඉවත් කර එන්ට පහත සඳහන් අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන් 2 සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 2 මිලියන 510යි 410යි. මෙම සංශෝධන අභිප්‍රාය වෙනුවෙන් ආයවැය යෝජනා අංක 16 වතු නිවාස සංවර්ධන යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් මිලියන 500කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව කාර්ය සභාව එකඟද?
මේ හැම රාජ්‍ය අමාත්‍යතුමා
පැහැදිලි කර. පැහැදිලි කිරීම රාජ්‍ය අමාත්‍යතුමා.
ගෞරව தலைமை சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்னைக்கு என்னோட அமைச்சிக்கான வரவு செலவு திட்டத்தினால் இது சம்பந்தமா பேசுறதுக்கு முன்னால நான் ஒரு விஷயம் கட்டாய சொல்லியாகணும். தோட்ட வீடமைப்பு அமைச்சு வந்து ஒரு முக்கியமான அமைச்சு. ஏன்னா தோட்ட தொழிலாளர்களுக்கு ஒரு வாழ்வாதாரம் மற்றும் வீடமைப்பை உருவாக்கி தர அமைச்சு. ஒரு ரொம்ப வருத்தத்துக்குரிய விஷயம் என்னன்னா, இந்த அமைச்சியின் நாள் அன்னைக்கு மலையகத்தை பிரதித்துவப்படுத்துற அரசியல் பிரதிநிதிகள் இங்கே இருப்பாங்கன்னு நான் எதிர்பார்த்தேன், அதாவது உறுப்பினர்களுக்கு இருப்பாங்கன்னு நான் எதிர்பார்த்தேன். ஆனால் அவங்க இன்னைக்கு இல்லை. அவங்களோட ஆலோசனைகள் எடுத்துக்கலாம்னு பார்த்தேன், ஆனால் அதுவும் எடுக்க முடியல. காரணம் என்னன்னா அவங்க இன்னைக்கு இங்கே இல்லை. ஒரு விஷயம் நான் கட்டாயம் சொல்லி ஆகணும், என்னன்னா இது வந்து நான் என்னோட அமைச்சியாக பார்க்கணும், இது வந்து மலையக மக்களை பிரதித்துவப்படுத்துகிற அமைச்சியாக பார்க்குறேன். அப்படி இருக்கும்போது இது ஒன்றும் போட்டி கிடையாது, நான் வந்து முன்னால் போகிறேன்னா அவங்க முன்னால் போகிறாங்களாங்க, இது வந்து ஒரு பயணம், எல்லாரும் ஒன்றா தான் போயாகணும். ஆனால் இன்னைக்கு அவங்க இல்லை, அதனால ரொம்ப என்னோட வருத்தத்தை தெரிவிச்சுக்கிறேன். எனவே இந்த எனது அமைச்சின் கீழே பார்த்தீங்கன்னா கிட்டத்தட்ட 977 மில்லியன் நிதி ஒதுக்கீடு இருக்கு வீடமைப்புக்கு மட்டும். இந்த வீடமைப்பு இது வந்து 2021 ஆண்டு வந்த செலவு திட்டம், இதோட பாஸ் சொல்லியாகணும். முத வேலை நாங்கள் முதல்ல எடுத்த நடவடிக்கை என்னன்னா, நாங்கள் கேபினட் பேப்பர் ஒன்று சமர்ப்பிச்சிருந்தோம், அதாவது ஒரு வீடோட மதிப்பை வந்து 10 லட்சத்துலேருந்து 13 லட்சத்துக்கு இன்க்ரீஸ் பண்ணுறதுக்கு, அதையும் வெற்றிகரமாக பண்ணோம். அது மட்டும் இல்லாமல் கிட்டத்தட்ட 7 பர்ச் காணியாக இருந்த காணியை நாங்கள் வந்து 10 பர்ச்சாக மாற்றணும், ஏன்னா அந்த 3 பர்ச்சை வந்து சுய தொழில் மோடியூலில் கொண்டாரு, அதையும் வெற்றிகரமாக செலுத்திட்டுருக்கோம். அது மட்டும் இல்லாமல் நாங்கள் வந்து கிட்டத்தட்ட 700 மில்லியன் செலவு பண்ணியிருக்கோம் 2015லேருந்து 2019க்குள்ளார செய்ய வேண்டிய அறகுறையான இருந்த திட்டங்கள். அப்புறம் இறுதியாக இந்த 977 மில்லியன் நிதி ஒதுக்கீட்டில் 200 மில்லியனை நாங்கள் செலவழிச்சிருந்தோம் இந்த அனர்த்தத்தினால பாதிக்கப்பட்ட வீடமைப்புக்கு. அது மட்டும் இல்லாமல் ஸ்பெஷல் ப்ராஜெக்ட்ஸ் கடையில் பார்த்தீங்கன்னா 289 மில்லியன் கமிட் பண்ணியிருந்தோம். இந்த 289 மில்லியனில் பார்த்தீங்கன்னா 170 ப்ராஜெக்ட்ஸை கம்ப்ளீட் பண்ணியிருக்கோம். அது மட்டும் இல்லாமல் இந்த ப்ராஜெக்ட்ஸில் வந்து பாதை வசதி, அது மட்டும் இல்லாமல் குடிநீர் வசதி, பாலங்கள், அது மட்டும் இல்லாமல் பாடசாலைகள் அபிவிருத்தின்னு நாங்கள் வேலைத்திட்டங்களை முன்னெடுத்திருக்கோம். ஆனால் இதில் ஒரு விஷயம் குறிப்பிட்டு சொல்லி ஆகணும், என்னன்னா நாங்கள் வந்து புதுசாக ஒரு ப்ராஜெக்ட் ஒன்று ட்ரை பண்ணோம் இந்த தடவை, அந்த ப்ராஜெக்டோட பேர் வந்து ஃபீல் ரூம். இந்த ப்ராஜெக்டை நாங்கள் கொண்டு வரும்போது எதிர்த்தரப்பில் இருக்க சில உறுப்பினர்கள் சொல்லியிருந்தாங்க, நான் ஜீவன் தொண்டுமான் வந்து கழிவறை கட்டிட்டு இருக்காரு அப்படி கொச்சப்படுத்துறாங்க. ஆனால் இன்னைக்கு எனக்கு பெருமையா இருக்கு இந்த ஃபீல் ரூமை கட்டியிருக்கோம்னு. காரணம் என்னன்னா இத்தனை காலமாக நீங்க பாருங்க மலைய மக்கள், அதாவது தோட்டத்தில் வாழ்ற மக்களோட பிரச்சனை என்னன்னு, தோட்ட தொழிலாளர்களோட பிரதான பிரச்சனை ஒன்று இருந்துச்சு. தோட்டத்தில் வேலைக்கு செய்யறது நிறைய பேர் வந்து பாத்தீங்கன்னா பெண்கள். இந்த பெண்கள் வேலைக்கு போகும்போது ஒரு டாய்லெட் ஒன்றும் இல்லை, சாப்பிட்றதுக்கு இடம் ஒன்றும் இல்லை, இதான் நம்மள்கிட்ட இருக்க முக்கியமான பிரச்சனையாக இருந்துச்சு. நிறைய பேர் நூரேலி மாவட்டத்துக்கு வந்திருப்பீங்க, மலையகத்தில் இருக்க பல்வேறு பகுதிகளுக்கு போயிருப்பீங்க, இந்த பகுதிகள் எல்லாத்துக்கும் போகும்போது நீங்கள் கவனிச்சிருப்பீங்க, அங்கே தோட்டத்தில் வேலை செய்கிறவங்க வந்து அவங்களோட 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 மத்தியான சாப்பாடாக இருக்கட்டும் இல்லாட்டி அவங்களோட காலை சாப்பாடாக இருக்கட்டும் அது வந்து அந்த ரோட்டில் தான் சாப்பிட்றாங்க. இந்த மாதிரி ஒரு கஷ்டத்தில் தான் கம்பெனி அவங்கள ஆளாக்கியிருக்காங்க. அதனால இந்த ஃபீல்ட் ரூம் ப்ராஜெக்டை கொண்டாந்தோம். இன்னைக்கு எனக்கு சந்தோஷமா இருக்கு, என்னோட தாய் தந்தைகளுக்கு வந்து சாப்பிட்றதுக்கு ஒரு இடம் இருக்கு, கழிவறையும் ஒன்று இருக்கு. இதை வந்து நிறைய பேர் கொச்சப்படுத்துறாங்க, ஆனால் அவங்களுக்கு தெரிஞ்சது அவ்வளோதான், அதை பத்தி நான் இதுக்கு மேல பேச விரும்பல. ஆனால் அதே சமயம் எல்லாருக்கும் தெரிஞ்ச ஒரு விஷயம், இந்த வருஷம் மட்டும் இல்லை கடந்த 2 வருஷமா நாங்கள் ஆட்சிக்கு வந்ததுலேருந்து பார்த்தீங்கன்னா இந்த கொரோனா நோய் தொற்று நிறைய பேரை பாதிச்சிருக்கு. குறிப்பாக சொல்லணும்னா மலையகத்தை ரொம்ப மோசமாக பாதிச்சிருக்கு. காரணம் என்னன்னா எல்லாரும் வாழ்றது இந்த லைன் ரூம்ல வாழ்ந்துட்டு இருக்காங்க. அப்படின்னா ஒரு நபரை பாதிச்சா கட்டாயம் இன்னொரு நபரை பாதிக்க தான் செய்யும். இந்த மாதிரி ஒரு கஷ்ட காலத்தில் தான் நாங்கள் அமைச்சி பொறுப்பெடுத்தோம். இந்த அமைச்சி பொறுப்பெடுக்கும் போது நாங்கள் இந்த கோவிட் தொற்று நோயை எப்படியாச்சும் நுவரில் அதாவது மக்களை பாதுகாக்கிறதுக்காண்டி 122.8 மில்லியன் செலவு பண்ணியிருக்கோம். இந்த காசு அனைத்தையும் பார்த்தீங்கன்னா கிளென்கன் ஹாஸ்பிட்டலும் மஸ்கேலியா ஹாஸ்பிட்டலையும் திருப்பி சீர்திருத்தோம் இது கோவிட் வார்ட்ஸை உருவாக்குறதுக்கு. அது மட்டும் இல்லாமல் ரம்பட கல்ச்சரல் சென்டரையும் தொண்டுமான் வொகேஷனல் ட்ரைனிங் சென்டர் இந்த 2 சென்டரையும் நாங்கள் உடனே ஐசிசியாக மாற்றினோம், அதாவது இன்டர்மீடியட் கேர் சென்டர்ஸாக மாற்றினோம். இதை இன்டர்மீடியட் கேர் சென்டர்ஸாக மாற்றின காரணம் என்னன்னா நுவரேலியா மாவட்டத்தில் உங்களுக்கு தெரியும் குறிப்பிட்ட ஒரு போராட்டம் ஒன்று நடந்துச்சு, அதுக்கப்புறம் நோயாளர்களோட எண்ணிக்கை கூட ஆரம்பிச்சிச்சு. நாங்கள் வந்து அதுக்கு 65 கேஸ் ஒரு நாளைக்கு இருந்துச்சு, ஆனால் இந்த ஆர்ப்பாட்டத்துக்கு அப்புறம் பார்த்தீங்கன்னா 135 கேஸ்க்கு வர ஆரம்பிச்சிச்சு. ஸோ அதனால இது உடனே ஐசிசிஸ் மாத்தின உடனே அதை திருப்பி குறைச்சோம். இன்னைக்கு நுவரேலியா மாவட்டத்தில் பார்த்தீங்கன்னா 35 கேஸ் குறவாக தான் வந்திருக்கு. அதே மாதிரி ஸ்ரீபாத காலேஜையும் நாங்கள் வந்து ஒரு குவாரண்டைன் சென்டராக மாத்திரம். கிட்டத்தட்ட இந்த கொழும்புலேருந்து வந்த கிட்டத்தட்ட ஒரு 450 இளைஞர்கள் வேலை வாய்ப்பை இழந்த இளைஞர்களுக்கு நாங்கள் வேலை வாய்ப்பு உருவாக்கி தந்திருக்கோம் இந்த கோவிட் இது மூலியமாக. அப்புறம் இறுதியாக கோவிட் ரிலீஃப் சம்பந்தமாக பார்த்தீங்கன்னா நாங்கள் வந்து கிட்டத்தட்ட 22,000 நிவாரண பொருட்களை தந்திருக்கோம் ரொம்ப வறுமையில் இருக்கவங்களுக்கு. அப்புறம் இந்த கோவிட் தொற்று நோயை கட்டுப்படுத்த நான் வந்து நாட்டின் ஜனாதிபதி மற்றும் நாட்டின் பிரதமர் அவங்க இருவருக்கும் என்னோட நன்றியை தெரிவிச்சுக்கணும். ஏன்னா நுவரேலியா மாவட்டத்துக்கு அதிகப்படியான வேக்சினேஷன்ஸையும் பண்ணியிருக்கோம் நாங்கள் வந்து கிட்டத்தட்ட 80% தாண்டியிருக்கோம். அரசாங்க ஊழியர்கள் அனைவருக்கும் தடுப்பூசியை செலுத்தியிருக்கோம். இப்போ என்னோட அமைச்சு சம்பந்தமா இன்னொரு முக்கியமான விஷயம் சொல்லி ஆகணும். ஒரு பெரிய பிரச்சனையா இருக்கிற விஷயம் வந்து இந்த இந்தியா வீடு திட்டம். நாங்க இந்த இந்தியா வீடு திட்டத்தை பாரம் எடுக்கும் போது நீங்க பாத்திருப்பீங்க, நான் பாராளுமன்றத்திலயும் முன்னால சொல்லியிருந்தேன், வெறும் 699 வீடுகள் மட்டும்தான் மக்களுக்கு கையளிக்கப்பட்டிருக்கு. இது ஒரு முழுமையான வீடுனா மின்சார வசதி, தண்ணி வசதி, வீதி வசதி இருக்கிறது தான் ஒரு முழுமையான வீடு. இவங்க வெறும் கட்டிடத்தை கட்டிட்டு வீடு நாங்க ஒப்படைச்சிருக்கோம் சொல்றது ஒரு பெரிய தவறு. இந்திய அரசாங்கத்துக்கு நாங்க நன்றி சொல்லி ஆகணும். ஏன்னா அவங்களோட அமைப்புகள் மூலியமா கிட்டத்தட்ட 3300 வீடுகளை முடிச்சிருந்தாங்க, 3301 வீடுகளை முடிச்சிருந்தாங்க. இப்ப நாங்க பாரம் எடுத்தப்புறம் நாங்க வந்து 1936 வீடுகளுக்கு மின்சார வசதி மற்றும் தண்ணி வசதி பண்ணி மக்களுக்கு ஒப்படைச்சிருக்கோம். இன்னும் இந்த மாசம் முடிகிறதுக்குள்ளார 2064 வீடுகளை முடிச்சிருவோம். ஆக மொத்தம் இந்த 4000 வீடுகளையும் நாங்க இந்த வருஷம் முடிகிறதுக்குள்ள முடிச்சிருவோம். எனக்கு இது சம்பந்தமா ரொம்ப பெருமையா இருக்கு. அமைச்சின் செயலாளர் மற்றும் ஊழியர்கள் அனைவருக்கும் நான் நன்றி சொல்லி ஆகணும். ஏன்னா 5 வருஷம் செய்ய வேண்டிய வேலையை நாங்க 1 வருஷத்துல செஞ்சு முடிச்சிருக்கோம். இது வந்து ஒரு சாதனை தான் சொல்ல முடியும். காரணம் என்னன்னா, நிறைய பேர் வந்து சொன்னாங்க நாங்க வந்து வீடமைப்பு அமைச்சு எடுத்து ஒரு செங்கல் கூட வைக்கலன்னு. அவங்க வைக்கிற செங்கல் ஒழுங்கா வச்சிருந்தா அப்படி சொல்லிருக்க மாட்டாங்க. ஏன்னா அவங்க அரைகுறையா வச்சு போன வேலையில தான் நாங்க இன்னைக்கு முடிச்சிருக்கோம். அது மட்டும் இல்லாம இந்த இன்னொரு நல்ல விஷயம் என்னன்னா, இந்திய அரசாங்கம் மூலியமா எங்களுக்கு கிடைக்க போற 10,000 வீடுகளும் அநேகமா இன்னும் அடுத்த 3 மாசத்துக்குள்ள ஆரம்பிப்போம் நான் நம்புறேன். இது அனைத்துக்கும் நாங்க இந்த 10,000 வீடுகளை நாங்க வந்து 3 ஸ்டேஜா பிரிச்சிருக்கோம். ஒவ்வொரு முதல் ஸ்டேஜ்ல பாத்தீங்கன்னா 3025 வீடுகள் இருக்கு. இந்த 3025 வீடுகளுக்கும் நாங்க NBR ரிப்போர்ட் எடுத்துட்டோம். எல்லாத்தையும் ஒரே நேரத்தில் ஆரம்பிக்கிறது தான் எங்களோட நோக்கமும். இதுக்கு இந்திய அரசாங்கத்துக்கு நான் என்னோட நன்றியை தெரிவிச்சுக்கிறேன். அதே மாதிரி இலங்கை அரசாங்கத்துக்கும் என்னோட நன்றியை தெரிவிச்சுக்கிறோம். இந்த 10,000 வீடுகளுக்காண்டி வர வேண்டிய உட்கட்டமைப்பு வசதிகள், அதாவது தண்ணி வசதி மின்சார வசதிக்காண்டி இலங்கை அரசாங்கம் மூலியமா 695 மில்லியன் நிதி ஒதுக்கீடு இருக்கு. ஆகவே கடந்த அரசாங்கத்தில் நடந்த தவறுகள் நடக்காம இந்த 10,000 வீடுகளையும் முழுமையா அமல்படுத்தணும் நான் நம்புறேன். அப்புறம் இறுதியாக நான் வந்து இந்த இன்னொரு விஷயம் சொல்லி ஆகணும். என்னன்னா, இப்ப எங்க அமைச்சு மூலியமா பாத்தீங்கன்னா நீண்ட காலமாக நாங்க வந்து இந்த அபிவிருத்தி செய்யறோம் சொல்லி இந்த சின்ன சின்ன வேலைகளை தான் செஞ்சுட்டு இருக்கோம். ஆனா இந்த தடவை ஒரு சிஸ்டம் ஒன்னு கொண்டாடுறோம். குறிப்பா சொல்லணும்னா, இப்ப வரப்போற வருஷம் நாங்க வந்து எங்களுக்கு வந்து கிட்டத்தட்ட 2500 மில்லியன் நிதி ஒதுக்கீடு இருக்கு. இந்த 2500 மில்லியனை பாத்தீங்கன்னா, நாங்க முக்கியமா போக்கஸ் பண்ண போற விஷயம் வந்து கல்வி, சுகாதாரம் மற்றும் விளையாட்டுத்துறை. கல்வியை பாத்தீங்கன்னா கிட்டத்தட்ட மலையக பகுதிகள், நுரையீரல் மாவட்டம் மட்டும் இல்ல மலையக பகுதிகள்னு சொன்னா கிட்டத்தட்ட 800க்கும் மேற்படியான பாடசாலைகள் இருக்கு. ஆனா இந்த பாடசாலைகள் எல்லாமே தோட்டப்புற காணிகள்ல இருக்கனால அதை யாருமே சரியா நிர்மாணிக்கிறது இல்லை. ஆகவே இந்த 800க்கும் மேற்பட்ட பாடசாலைகளுக்கும் அபிவிருத்தி கட்டாயம் செய்வோம். கல்வி சம்பந்தமா ஒரு முக்கியமான விஷயம் சொல்லி ஆகணும். கௌரவ நிதி அமைச்சர் பசல் ராஜபக்ஷ அவர்கள் நான் என்னோட நன்றியை கட்டாயம் சொல்லி ஆகணும். காரணம் என்னன்னா, இந்த வரவு செலவு திட்டம் கொண்டு வரும் போது நாங்க ஒரே ஒரு கோரிக்கை வச்சிருந்தோம். என்னன்னா, மலையகத்தை பொறுத்த வரைக்கும் நம்ம வந்து இந்த கம்பெனியோட அடக்குமுறையில தான் இருக்கும். அது தோட்டத்துல வேலை செய்யறவங்களுக்கு மட்டும் இல்ல, அவங்களோட குழந்தைங்களுக்கு கூட தான். அப்படி இருக்கும் போது இதுக்கு ஒரு தீர்வு கட்டா எடுக்கணும். இதுக்கு ஒரு தீர்வு எடுக்கணும்னா அது கல்வி மூலியமா மட்டும்தான் எடுத்தாக முடியும். அதனால நாங்க ஒரு கோரிக்கை வச்சிருந்தோம். என்னன்னா, முதன் முறையாக இந்த அமைச்சு கீழே ஸ்மார்ட் கிளாஸ் உருவாக்குறதுக்காண்டி வசதிகளை தந்தாகணும். எங்களுக்கு கிட்டத்தட்ட 205 மில்லியன் தந்திருக்காங்க இந்த ஸ்மார்ட் கிளாஸ் வசதிகளை உருவாக்க. கட்டாயம் எங்களுக்கு ஒரு நம்பிக்கை இருக்கு, இது மூலியமா ஓ லெவல் மற்றும் ஏ லெவல் ஸ்டூடெண்ட்ஸுக்கு ஒரு பெனிஃபிட்டா இருக்கும்னு. அப்புறம் இந்த ஹாஸ்பிட்டல் சம்பந்தமா எங்க அமைச்சு மூலியமா நாங்க ஏற்கனவே லிந்துல ஹாஸ்பிட்டல் இடமாற்றம் செய்யறதுக்கு வேலை செஞ்சுட்டு இருக்கோம். அது இன்னொரு 1-2 மாதங்களுக்குள்ள சரி வந்துடும். அது மட்டும் இல்லாம என்னோட அமைச்சு கீழே PHDT நிறுவனம் இருக்கு. இந்த நிறுவனம் மூலியமா நாங்க கம்பெனி எல்லார்கிட்டையும் பேசியிருக்கோம். பேசி அங்க இருக்க தரிசு நிலங்கள்ல அங்க இருக்க இளைஞர்களுக்கு ஒரு குத்தகை முறையில ஒப்படைக்கிறதுக்காண்டி வேலை திட்டம் உனக்கு கூடிய சீக்கிரம் கொண்டாடுறோம். அது சம்பந்தமா பேச்சுவார்த்தையும் நடந்துட்டு இருக்கு. அண்ட் லாஸ்ட்லி ஐட் ஆல்சோ லைக் டு தேங்க் த ஸ்டாஃப் ஆஃப் மை மினிஸ்ட்ரி, பிகாஸ் த ஸ்டாஃப் ஆஃப் மை மினிஸ்ட்ரி அன்லைக் எனி அதர் மினிஸ்ட்ரி ஹவ் நாட் ஜஸ்ட் பின் ஒர்க்கிங் ஃபார் த மினிஸ்ட்ரி, பட் தேவ் ஆல்சோ பின் அ கைடிங் லைட் ஃபார் த யங்கஸ்ட் மினிஸ்டர் இன் திஸ் கண்ட்ரி. அண்ட் ஃபார் தட் ஐ எம் ஃபார் எவர் இன் த டெட், எஸ்பெஷலி டு மை மினிஸ்ட்ரி செக்ரட்டரி. And also to the staff, the DG and the chairman of the Plantation Human Development Trust, and also to the staff of the Saumyamurthy Tondaman Memorial Foundation, and also to the staff of NVIDIA. All of them have given their contribution towards the ministry and towards the upliftment of this estate community. And I can assure you that the following years to come, we will not only work towards the upliftment of the estate community, but towards the general community as a whole. Thank you.
සංශෝධන සහිතව කාර්යසභාව එකඟද?